සාධූ 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 පූජනීය වන්දනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. මම මන්දත මේ රස සිටිනේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨාන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි සුබුරුදු පරිදි ධර්ම කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ගෞරව පූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලියංකල්ට ආරාධනා කරමි.
හොඳයි නිරෝෂ් පුත්තා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
වාර්තා ඉදිරිපත් කරමි. මේ වාර්තාව ලැබිලා තියෙන යාමුදුරනේ සිංග්ලිෂ් වලින් ඒ කියවාගෙන යන ප්‍රශ්න වෙයි. අවසරයි අවසරයි ස්වාමීන් වහන්ස, පාදවල ස්පර්ශය අරමුණු කරගෙන සක්මන් ආරම්භ කර ඉතාම කෙටි කාලයක් තුල සිත නිහඬ වන බව දැනුනි. සිතට නිහඬ වීමට හැර සිදුවන ක්‍රියාවේ දිගටම නිරත වුනේමි. ටික වේලාවකට පසු කෙටි පණිවිඩ වැනි සිතුවිලි වරින් වර හටගත් අතර නැවත නැවතත් නොදැනීම සිත නිහඬ බවක් අපේක්ෂා කරන බව දැනුනි. පර්යාංකේදී සුසුම් රැල්ල අරමුණු කරගතිමි. එහිදීද වෙනස් වන සුසුම් රැල්ල දෙස යොමු වූ සිත කෙටි කාලයක් තුල නිහඬ විය. නමුත් සිදුවන ආශ්වාසය සහ ප්‍රශ්වාසයත් පිම්බෙන හැකිලන කයත් ක්‍රමයෙන් සංසුඳුනි. මා එතන නැති ස්වභාවයකි. නින්දක් නොගියත් ටික වේලාවකින් නින්දෙන් අවදි වුණාක් මෙන් නැවත සිනිදු වී ඇති සුසුම් රැල්ල දැනුනි. නැවත සිත හැකිලී නිහඬ විය. සාමාන්‍ය ජීවිතයේදී ඇසුරු කරන සියලු දෙනා සමග අමිහිරි බවකින් තොරව ඇසුරු කළ හැක. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
ඔය තත්ත්වයට පත් වුණාම හිත කියනවා දැන් මමත් නැහැ වගේ කියලා. ඒක තමයි හිතේ තියෙන ප්‍රෝඩාව. එතනදී කිසියම් මමයාගේ අඩුවීමක් වෙලා නැහැ. ඉතින් අපි තුඟක් කළාට ඒ ලණුව කනවා දැන් නැහැ. ඉතින් කායික දුෂ්චරිතත් නැහැ, වාචික දුෂ්චරිතත් නැහැ. මනසත් මම නෑ කියා ගන්න හදනවා කියලා. ඉතින් ඕක තමයි අපිට අල්ලන්න අමාරු දේ. හැබැයි මේ කෙනාට එච්චර අල්ලන්න අමාරු වෙන්නේ නැහැ. ඉතින් මෙතන වුණත් සක්කාය දිට්ඨිය 100%ක්ම තියෙනවා. නමුත් මෙතන තියෙන වාසිය තමයි හොඳට කමඨාන සුද්ධ වුණොත් මේ මම ඉන්න බව දැනගත්තොත් පේනවා සතිය නැතුව අන්‍ය විහිිතව වින කාම ලෝකේ ඉන්නකොට කොච්චරක් මේ අතුයිති විහිදි වැඩෙනවද? දැන් එයා නෑ කියා ගන්න තරමටම චපලයි, ෂටයි, මායාවි. අන්න ඒක දැනගත්තා නම් අපිට දැනගන්න පුළුවන් භාවනා නොකරන අවස්ථා අපේ හිතත්, භාවනා නොකරන අනික් අයත් Taman ගැන චරිත සාහිතික දුන්නට ඒ චරිත සාහිතික දෙන්නේ ඔය චපල මනසින් තමයි. අපිට කවුරු හරි චරිත සාහිතිකයක් දුන්නත් ඒ දෙන්නෙත් එහෙම තමයි. ඉතින් ඒ නිසා අපි භාවනා කරන අය දැනගන්න ඕනේ මේ හිත කියන දේ ඇහුවොත් සදාකාලික අපාය තමයි. සදාකාලික සංසාරයි. ඒ නිසා සිතේ ඒ වගේ කායික වාසි කියන අඳුබඳු කඩලා ඒ මනසින් ඒක තැම්පත් උනායි කියලා කිව්වත් මේක තාමත් බඩතුලේ සංගවාගෙන ඉන්නවා මේ සක්කාය දිට්ඨිය. අන්න ඒක දැක ගන්නා සුළු ආරම්භයක්ම තියෙනෝනේ පරියන්කේදී. ඒකල තමයි දන්න
ස්වාමීන් වහන්සේ වහන්සේව සැහැණ කැඩි කැඩි තමයි අපිට ඇහෙන්නේ.
يعني අපිට මේක දන්න එහෙමනම් මේ sounds the මේ signals වල දන්නේ නැහැ කියන්නේ
මේකද දන්නේ නැහැ කිව්ව එක නම් අහුණා
ඒ වගේ. ඉන්න මේ connection පොඩක් හදනවා.
මොනද මට විතරද ශාන්ත ඔය
දැන් කොහොමද කියලා ටෙස්ට් කරන්න.
මමත් කියන්නේ හිටියේ ඔව්.
දැන් කොහමද? දැන් improvement එකක් තියනවද?
මොකද ස්වාමීන් වහන්සේ?
දැන් ඇහෙනවද improvement එකක් තියනවද අපි settings වෙනස් කරා?
No, same thing.
එහෙමනම් මොකද තද බල මේ තිතබර වාතාවරණය නිසා අපිට මම හිතන්නේ මේ தත්ත්වය අර තමයි කතා කරන්න වෙන්නේ. ඇහෙනවද කියන පණිවිඩේ?
යන්තම් ඇහෙනවා ස්වාමීන් වහන්ස. මං හිතන්නේ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි වුණාද කියලා මට නම් ෂුවර් නැහැ. නමුත් දැන් කතා කරනවා යන්තමට ඇහෙනවා.
අපි ටෙස්ට් කරන්නේ මේ සවුන්ඩ්ස්. හරිද? එහෙම නැතුව උත්තර දෙන්න හදනව නෙවෙයි. අපිට කියන්න කැඩි කැඩිද ඇහෙන්නේ, ශබ්ද අඩුවෙන්ද ඇහෙන්නේ කියලා.
දැන් සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා ස්වාමීනි.
ඒක කිව්වට පස්සේ මම පටන් ගන්නවා කමටහන් සුද්ධ කරන්න. ඔයගොල්ලන් තියෙන්නේ මේ ලයින් එක ක්ලියර් කරන එක. ඔව්. එතකොට මම කිව්වේ ওই විදිහට කය වචන දෙක තැම්පත් කරත් හිත කියා ගන්න පුරුදු වෙනවා. දැන් මමත් නෑ වාගේ කියලා. ඒක තමයි හිතේ තියෙන ෂටගතිය, මායාවී ගතිය. යා සුද්ධවන්තෙක් වෙන්න උත්සාහ කරනවා. ඇත්ත තමයි, අනිකයට වැඩිය අපි සුද්ධවන්ත තමයි. නමුත් අපිට සතිය නැති වෙලාවක එහෙම සතිය නැති ඈත් එක්ක ඉන්නකොට, සතිය නැති ක්‍රියා කරනකොට කොච්චරක් මමයා අපිව දාස භාවයට ගන්නවද? මෙච්චරක් දිනු වුණත් අපි බොහෝ විට මමයා නෑ, මම නෑ කියා ගන්න හිත කියන දේ පිළිගන්න ගතියක් තමයි මේ වර්තාවිතින්. ඉතින් ඒ නිසා මේ වගේ කෙනෙකුට කියන්න පුළුවන් ඔතෙන්ද වෙන්ද පුරුදු විදිහට යන්න ගිහිල්ලා මේ තුලත් අඩුගානේ පළවෙනි සංයෝජන ධර්මයේ සක්කාය දිට්ඨියට මොකක්වත්ම වෙලා නැහැ. වාසිය තියෙන්නේ කමඨාන් සුද්ධ වෙච්ච එකට ඒකේ ඒ බව දැනගන්න පුළුවන්. ආන්නේම දැන ගැනීමටයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. අන්නේ සුද්ධ වෙච්ච කමඨානේ යුක්තව පරියංකයට සක්මන්ට යන්න. එතකොට එයාට පුළුවන් වෙයි මේ ෂට බව, මායාවී බව තේරුම් ගන්න. ඒක තමයි කියන්න තියෙන පණිවිඩය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක බොහොම පැහැදිලිව වුණා. සාදු සාදු සාදු. ඊළඟ වතාව තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මුලින්ම ලියන්න දේ මතු නොවන මේ වගේ යයි කියන්න බැරි අත්දැකීමකි. තනිව දිගු කලක් සිට පවුලේ අය එක්ක ඉන්න සිදු වුණා. නොගැලපීම් අතරේ යම් වෙහෙසක් දරන් ඉන්න හුරු වෙලා ඒත් නැවත තනවීමට උත්සාහ කෙරේ. ලැබුණු තැන් කීපයක්ම ප්‍රතික්ෂේප කෙරුණේ ඒ තැන් සුදුසු නොවේ යන්න හා පවුල සම්බන්ධයෙන් බොඳවන පෙරට වඩා බොහෝ අඩු අමනාපේ හා සිතින්න යන්න මතුවීමෙනි. බොහෝ දේ හරහා ඉවසීම පුරුදු කරවන්නාක් මෙනි. යම් අය නොවැළැක්විය හැකි හේතු මත ඇසුරු කිරීමේදී යම් වෙහෙසකි. සම්බදතා කුමක් ගැනවත් පෙරසේ ඇල්මක් නැහැ. මවගේ වියෝවත් සමග පියාට විෂාදයේ සහ OCD තත්වය නැවත මතුවී ඇත. පියාගේ මුණුපුරාගේද එම ලකුණු පෙන්වයි. ඒ හරහා මටද කලක ඉහත යන්නට සිදුවිය. ඒ තැනට ආකර්ෂණය වීමට හේතු ඇති විට උචිත තැන් සහ උචිත අය ගැළපෙන ආකාරයේ ඉස්මතු වේ. පිරිසිදුව සිටීමේ උවමනාව පවුලේ අය හා සිටින්නට වීමත් සමග කැඩී බිඳී බොඳ වී ඇත. එහෙත් අත්සේදීමේ පුරුද්ද යම් සුළු ලෙස ඇත. එයද නොසලකාද සිටිය හැක. විටක ඒ පුරුද්ද වෙහෙසකි. එමෙන්ම අඩුපාඩු එලෙස දුටුවද ඒවා වෙනස් කර ගැනීමට උවමනාවක් නැත. එන හැටියක් බාර ගැනීම යම් වෙහෙසක් ලෙස මතු වූ විට ඊට කෙලින්ම බලා සිටීමක් නැතිනම් තියුණු අවධානය වැන්නක් යොමු වී ඒවා කැඩී බිඳී ගොස් නිව්ට්‍රල් වේ. වෙනස් වීමකට සූදානම් නැති පවුලේ අය සම්බන්ධයෙන් ඇත්තේ හැකිදේ කරදී පැත්තකට වීමකි. පෙරමෙන් කතා බහ වෙහෙසකි. පවුලේ අය හා කතා බහ අඩු වී ඇත. කෙටි ඍජු උත්තර දෙන්නට පුරුදුවන්න යන්න සංවාද අවසානයේ මතුවේ. පවුලේ යම් අයට කතා අඩුවීම ගැටලුවක් වී ඇති අතර ඊට යම් බලපෑම් කෙරුවද ඒවා නොසලකා සිටි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
මේකේ මට පේන විසාදිය තියෙන තාත්තට නෙවෙයි, මේ ලියන එකනට. එයා වැඩේ අනනවා, අල කරනවා කියලා මට හිතෙන්නේ. විසාදිය නැත්තම් ඔය අසුරු කරන්න බැරි අය දුකසේ අසුරු කරන්න.
පැහැදිලි අවසරයි ස්වාමීන් වහන්සේ. ආයෙත් පැහැදිලි නැති වුණා.
අසුරු කරන අය දුෂ්කරතා වෙහෙසෙන් දුකසේ ඇසුරු කිරීම හරහා තමන් තුළ තියෙන විෂාදිය තමන්ට දැනගන්න පුළුවන් වෙයි. ඒක නිසා උතන තියෙන විෂාදිය තාත්තට නෙවෙයි, තමන්ට මේ කතා ලියන එකනට. ඒ නිසා ඕකම දිගට කරන්ඩ. හැබැයි මේ හොඳ නැති කට්ටිය ඇසුරු කරන්නේ නැහැ නෙවෙයි. හොඳ නැති කට්ටිය ඇසුරු කරන තියෙන දුක දුකසේ දරාගෙන ඇසුරු කරනවා. ඒක තමයි අපිට කමටහන වෙන්නේ. ඒක තමයි සංසාරේ ඉන්නකම් අපිට කරන්න වෙන දේ. එහෙම නැතුව මේ මම උපක්‍රමයෙන් ඒව අයින් කරගෙන, එහෙම නැත්තම් මම ඇසුරු කරන අයට විසාදිය තියෙනවා කියන්නේ යන්නේ මට විසාදිය තියෙන නිසා තමයි. නිසා කරුණා කළ භවනා කරන කෙනා පැමිණි දුක් පැණි රහයි කියාගෙන යනවා මිසක්කා ඔච්චර ඉක්මනට එවයින් අයින් වෙන්න හදන්නේ නැණ්ඩේපා. දුකසේ දරාණ හිටියොත් ධර්මානුකූලව ඒක අයින් කරලා දෙයි. ආන්නේ ඒකට භවනාව නෙවෙයි ඒකට කියන්නේ අන්වේ ඥාන අනුමාන ඥාන වලින් හිත හදාගන්න සම්මා දිට්ඨිය හදාගන්න. එතකොට මම හිතනවා පවුලේ කාටත් වගේ තියෙන ලෙඩ රෝග වලට හොඳ සුවසායකෙක් එහෙම නැත්නම් සාන්තිදායකෙක් වෙන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලියන එක්කනා ගාව කියලායි මම කියන්නේ. ඇහෙනවද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඇහෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ මේ අවසරයි ඔබ වහන්සේ එහෙමනම් අපිට වන්දනා කරන්න අද පොඩ්ඩක් සවුන්ඩ්ස් වල ප්‍රශ්නකුත් තියෙන නිසා
පොඩ්ඩක් ඉන්න මේ සවුන්ඩ්ස් හදා ගන්නකම් ඔයගොල්ලෝයි ගමතාල් සුද්ධ කරගන්නකෝ. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද?
දැන් ඇහෙනවා.
හරි. ඉතින් එහෙමනම්
හරි.
ඒක කරන්නේ නැතුව මේ කමඨාන් සුද්ධ කිරීමයි සවුන්ඩ් සදන එකයි දෙක පටලව ගන්න බෑ ඔය දෙන්නට. ඔය දෙන්න ඒකට අනික් අයට තානාපති කරේක් වශයෙන් වැඩ කරන්න ඕන. ඔවා දුකසේ දරා සිටීම තමයි අපි කමඨාන් කියලා කියන්නේ සුද්ධ කරනවායි කියලා කියන්නේ. ඉතින් කියන්නේ ඊගාට තොරතුරු නැත්නම් අපි වන්දනා කරලා නිමා කරමු.
නැහ තව එක ප්‍රශ්නයක් ආවා ස්වාමීන් වහන්සේ chat එකට. අපි ඒක ඉදිරිපත් කළා.
ඔව්.
chat එකට අපිකත් අංක කියවනවා.
හලෝ.
මම කියවන. ගෞරවනීය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. නිරන්තරයෙන් අත්දකින්නේ පිටස්තර බවකි. ලිවීම ගොනු කර ගැනීම අපහසුය. එන සිතුවිලි මතුවී පිටතින්ම දිය වී යයි. සිදුවන්නේ බලා සිටීමක් පමණි. මතක් නැවතී විස්තර බැලුවද සතියෙන් ඒ බව දකින විට එයද දිය වී යයි. අවටින් එන දේ සමග ප්‍රතික්‍රියාව අඩුය. යෙදෙන වැඩ ආයාසයකින් තොරව කරගෙන යයි. සැලසුම් නැත. හරි ගියද වැරදුනද ගානක් නැත. සියල්ල දෙස බලා සිටීමක් පමණි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපදේශ පතමි. තෙරුවන් සරණයි.
ඔය මේ භාවනාවේ ලැබිලා තියෙන යම් යම් ඒ ඒවට කියන්නේ අපි වෙන්වීමක්. ඒක කරදරයක් කරගත්ත කෙනෙක්. භාවනාවෙන් අබ්බව දන්නවා. නැවත් ඒක දිහා මේ එච්චර ප්‍රසන්න මනසින් බල්ලා නෑ. ඔබ භාවනා ලැබිච්ච ප්‍රතිඵලයක් ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්නෙම ඒක ප්‍රශ්නයක් කරගත්ත නිසා. ඒක අහගෙන ඉන්න කෙනාට තේරෙනවා. එනිසා මේක බොහොම සතුටින් බාර අරගෙන මේකට හැඩගැහෙන්න ඉතින් අද ඉඳලා මැරෙනකම් අපිට කල් තියෙනවා මේකට හැඩගැහෙන්න. එතකොට ධර්මයෙන් අපිට ඒකට අවශ්‍ය උත්තරේ ලැබෙනවා. කල්පනා ඥාන වලින් ඒකට උත්තර දෙන්න යන්න එපා. අපි කල්පනා ඥාන කියන්නේ කෙලෙසිච්ච දෙයක්. භාවනාවේ ලැබෙන එක කෙලෙසිලා නෑ. ඒ නිසා ඕක තමයි භාවනාවේ ලැබෙන අපිට ඔප්ෂන් එක. එහෙම නැත්නම් අපිට එන විකල්පය ඕකට හැඩගැහිම තමයි කරන්න තියෙන්නේ. ඕක නැතුව හසුරවන්න යන්න එපා. ඕක නැතුව කල්පනා කරලා කරන්න යන්න එපා. ඕක විශාල ජයග්‍රහණයක්. ඕකට ප්‍රසන්න මනසෙන් බලන්ඩයි ප්‍රසන්න මනසෙන් ලියන්ඩයි පුරුදු වෙච්ච දවසේ ආර්ය භාවයට නැත්නම් ආර්යයන් වහන්සේලා කියන්නේ කාටද කියන කට්ටියත් නැත්නම් ආර්ය විවහාරය කියනම කට්ට තේරි. දැනට මේ මට්ටමට ආරාධනාවක් තිබුණාට ලියන්න හදන්නේ පුළුවන් තරම් අර ප්‍රසන්න මනසින් නොවන නිසා අඩුපාඩුවක් තියෙනවා. ඒ කමඨාන් සුද්ධ කිරීමෙන්මයි සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. සලිව්වේ දෝෂයක් නැහැ ලියන්න. නමුත් තමන්ම කියවලා බලන්න මේ ලියන දේ උත්තරය ප්‍රශ්නයක් කරගෙන ලියන රචනා ශිල්පයක් තියෙන්නේ කියන එකයි මම කෙටියෙන් සඳහන් කරන්න එච්චරයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා ලැබිලා තියෙන ප්‍රශ්න නම් ඉච්චරයි.
ස්වාමීන් වහන්සේ මම හිතන කතාව.
ප්‍රශ්නියක් තියෙනවා. නසත්‍රේ කරන්න ගියත් හරියනවා. අසිරකම කරන්න ගියත් හරියනවා.
වන්දනා කරනවා.
විදකමක් කරන්න ගියත් හරියනවා. පිළිතුරු ගැට ගන්න ගියත් හරියනවා.
නිරෝෂ් පුතා.
ස්වාමීන් වහන්සේ තාම කතා කරනවා මම හිතන්නේ මේ ඔබට නැතුනට.
අපි ඒව බිස්නස් කරන කට්ටිය සංගයා ගියොත් එක්ක එන වලි. එන ෆයිට් එක අපි කිව්වා.
නිරෝෂ්. එනද
කඩිකේ දේ වුණා ස්වාමීන් වහන්සේ ඒ අන්තිම ටැන්දවල පැහැදිලි
මම මෙච්චර කතා කරේ නෑ කවුද ඉන්ටරප් කරා අපි ඒක ඩිස්ට ඒක නතර කරා දැන් හොඳද
දැන් හොඳයි ස්වාමීන් වහන්සේ
හරි එහෙමනම් ඊගාව පියවර තියන්න
තව ප්‍රශ්න තියෙනවද ලිඛිත ප්‍රශ්න උපලයන්ට
මට ලිඛිත ප්‍රශ්න නම් ඉවරයි
අද අපි දවසේ කමඨාන් සුද්ධ කිරීම අවසන් කිරීම සඳහා අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට
දැන්
නැසේ එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
නයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදිතබ්බං
සාදු 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 අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්ති
කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති
සුවපත් වෙත්වා
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුවපත් වෙත්වා
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචයිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
සුපත්විත්තා හොඳයි අපි මෙහෙන් සමු ගන්නවා අපි මයික් එක බාර දෙනවා අපේ කුසල ස්වාමීන් වහන්සේට සියලු දෙනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු 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 දවසේ දෙවනි භාගය ධම්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ඉතාම ගෞරවපූර්වකව මම ආරාධනා කරමි සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාම යෝගේන සංයුත්තා භව යෝගේන චුභයං සතා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ යේච කාමේ පහත්වාන අපත්තා ආසවක්ඛයන් භවයෝගේන සංයුත්තා අනාගාමීති බුච්චරේ යේච කෝ චින්න සංසාය කීන යේච කෝ චින්න සංසායා කීනා මාන පුනබ්භවා තේවේ පාරංගතං ලෝකේ යේ පත්තා ආසවක්ඛයන්ති
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාව ගැන කල්පනා කරොත් ඒක කාමයෝග සුත්තං කියලා කාමයෝග සූත්‍රය කියන වචනෙන් තමයි සඳහන් වෙන්නේ ඒකේ ඇත්තටම තියෙන අදහස තමයි මෙන්න මේ විවිධ බැඳීම් විවිධ සංයෝජන විදිහට මේ ක්‍රියාත්මක වෙන දේවල් පිළිබඳ යම් කිසි කොටස් කීපයකට කඩලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කිරීමක් ඒ පැහැදිලි කරන දරන උත්සාහයක්. එතකොට මෙතන බැලුවොත් මේ කොටස් කීපයක් විදිහට මේක පැහැදිලි කරනවා. මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? භික්ෂූනි කියලා ඒ පිරිස අමතලා කියනවා පංචකාම ගුණික රාග සංඛ්‍යාත කාමයන් කාමෙන් යුක්ත වූ රූප අරූප භවයන්නි චන්දරාග සංඛ්‍යාත භවයෙන් යුක්ත වූ මෙන්න මේ විදිහේ දෙකකින් යුක්ත වූ දෙකකින් දෙකක් ඇති කෙනා පිළිබඳ තමයි මේ කියන්නේ පළවෙනිට කියනවා පංචකාම ගුණික රාග සංඛ්‍යාත කාමයාගෙන් යුක්ත වූද රූප අරූප භවයන්හි චන්දරාග සංඛ්‍යාත භවයෙන් යුක්ත වූද මේ තැනැත්තා මම ආගාමි විදියට අඳුන්වනවා ආගාමි කියන වචනේ තමයි එතන සඳහන් වෙන්නේ ආගාමි කියන විදියට තමයි හඳුන්වන්නේ මොකද හේතුව මෙයා නැවත නැවත එන්නේ බවට පත් වෙනවා ගැලවුමක් නැහැ නැවත නැවත දිගට ඒමක් පැමිණීමක් මේ තැනැත්ත තුළ තියෙනවා. ඒකින්ද තමයි මේ ආගාමි කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ කියනවා පංචකාම ගුණික රාග සංඛ්‍යාත කාමයන් දුරු කරපු තැනත් එක්ක ඉන්නවා. හැබැයි යාට රූපාරූප භවයන්හි චන්දරාග සංඛ්‍යාත භවයෙන් භව යෝගයෙන් එයා විමුක්ත වෙලා නැහැ. එතකොට මේ දෙවනි පුද්ගලයාව බුදුරජාණන් වහන්සේ මිනිසත් බවට නොයන්නේ මේ තැනැත්ත අනාගාමී නම් වෙත්. එයා නැවතත් මිනිසත් බවට එන්න හේතුවක් දෙයක් එයා තුළ නැහැ. එයා වඳුන්නානේ අනාගාමී කියලා. නැවත නොයනවා කියන අදහස. ඊට පස්සේ කියනවා පංචකාම ගුණික රාග සංඛ්‍යාත කාමයන්ගෙන් වෙන්නුණු රූපාරූප භවයන්හි චන්දරාග සංඛ්‍යාත භවයෙන් වෙන්නුණු මේ තැනත් එක්ක ඉන්නවාද? ඒ තැනත්තා මේ රහතන් වහන්සේ කෙනෙක් විදිහට, එහෙම නැත්නම් මේ ආශ්‍රයන් ෂෙයා කරපු කීනාශ්‍රවයන් වහන්සේ කෙනෙක් විදිහට හඳුන්වනවා කියලා. මෙන්න මේ විදිහට තුන් දෙනෙක් පිළිබඳ හඳුන්වා දීමක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. ඒ හඳුන්වා දීම සඳහා පාවිච්චි කරන්නේ අනර කාම යෝගය සහ භව යෝගය කියන ඒ කොටස් දෙක වෙන් කළා. ඊට කාම යෝගයේ විදියට හඳුන්වන්නේ මොකද්ද? අන්න පංචකාම ගුණික ඒ දේවල්. පංචකාම ගුණ කියන්නේ ඒ දේවල් වලින් යුක්ත වූ, ඒ දේවල් කෙරෙහි ඇලුණු තැනැත්ත තමයි මේ කාම යෝගයෙන් යුක්ත වූ තැනැත්ත. අර රූප අරූප භවයන්හි චන්දරාගයක් සහිත තැනැත්තව භව යෝගයෙන් යුක්ත වූ තැනැත්ත විදිහට හඳුන්වනවා. එතකොට මේ කාම යෝගයත් භව යෝගයත් කියන මේ දෙකම තියෙනවා නම් ඒ තැනැත්තාව හඳුන්වලා දෙන්නේ අර විදියට ආගාමී විදියට, නැවත නැවත එන්නෙක් බවට පත් වෙනවා මේ තැනැත්තා. එයාට ඒකෙන් ගැලවීමක් එහෙම හැකියාවක් නැහැ. නැවත නැවත ඊමක් නැවත නැවත එන්නෙක් ඒ විදිහේ ස්වභාවයක් මෙයා තුළ තියෙනවා. ඊට පස්සේ යම් කෙනෙක් අන්න කාම යෝගයෙන් වෙන්නේ වුණාද, භව යෝගය තාමත් තියෙනවද, අන්න ඒ තැනැත්තව අනාගාමී නොහොත් මිනිසත් බවට නැවත නොඑන්නෙක් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ මේ කාම යෝගයත් භව යෝගයත් කියන දෙකෙන්ම මිදුණද ඒ තැනැත්තා රහත් කෙනෙක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කොටස් තුනකට කඩලා තුන් දෙනෙක් විදිහට මේක පැහැදිලි කළා. ඊට පස්සේ ගාථා දෙකකින් මේ කියපු කතාව තව ටිකක් විස්තර කරන්න භාග්‍යවතුන් වහන්සේ උත්සුක වෙනවා. එතන තියෙන්නේ මොකද්ද? කාම යෝගේන සංයුත්තා භව යෝගේන චුභයං සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ. මේ කාම යෝගේන් යුක්ත වූ භව යෝගය ඇතා වූ සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ. ජරා මරණ ගාමි වූ සංසාරයට මේ සත්වයෝ යෙත්. යේච කාමේ පහත්වාන අපත්තා ආසවක්කයන් භව යෝගේන සංයුත්තා අනාගාමීති බුත්තරේ බුච්චරේ. යම් කෙනෙක් කාමයන් පහකොට අපත්තා ආසවක්කයන් ආශ්‍රවයන්ගේ ශය කිරීමකට නොපැමිණේද භව යෝගේන් යුක්ත වූ මේ තැනැත්තා අනාගාමී නම් වෙත්. භව යෝගේන සංයුත්තා අනාගාමීති බුච්චරේ. යේචකෝ චින්න සංසාය සංසායා කීනා කීනමාන පුනබ්භවා තේවේ පාරංගතන් ලෝකේ යේ පත්තා ආසවක්කයන්. යම් කෙනෙක් වෙනවද චින්න සංසායා. මේ කියන්නේ මොකද්ද? සැකය. සැකය දුරු කරලා තියෙනවා. කීනාමාන පුනබ්භවා. මානය පුනර්භවය ෂය කරලා තියෙනවා. තේවේ පාරංගතා ලෝකේ යේ පත ආසවක්කයන්. අන්න ඔහු තමයි මේ ලෝකයේ පරතරයට පැමිණියා. පාරංගතා කියන්නේ පරතරයට පැමිණියා කියන අදහස. අන්න පරතරයට පැමිණිය තැනැත්තා විදියට හඳුන්වන්නේ ඔහු. අන්න ආශ්‍රවශ්‍ය කිරීමකට පත් වූයේ ඔහු කියන අදහසින් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පැහැදිලි කිරීම කරනවා. එතකොට ඔය විදිහේ දවසේ මාතෘකාවක් තමයි අපිට එදිලා තියෙන්නේ. එතන මුලින්ම මේකේ කල්පනා කරොත් මේ කාමයෝගය මෙතන පැහැදිලි කරන්නේ පංචකාම ගුණ. මේ පංචකාම ගුණ වල එකතුවක්, ඒකට ඇලීමක් විදිහට තමයි මේක පෙන්වන්නේ. සාමාන්‍ය පංචකාම ගුණ විදිහට පෙන්වන්නේ මොනවද? ඇහැට ලස්සන රූප බලන්න, කනට ලස්සන ශබ්ද අහන්න, ඊට පස්සේ ශරීරෙන් දිට්ඨ සුත මුත කියලා කියන්නේ, මුත කියන්නේ ඔය සාමාන්‍ය ගත්තොත් දිව, නැහැය වගේම කය. මෙන්න මේ තුනට දැනෙන දේවල්. දිවට රස දැනෙනවා, නහයට ගඳ සුවඳ දැනෙනවා, කයට දැනීම් ස්පර්ශ දැනෙනවා. එතකොට දිට්ඨ සුත මුත කිව්වහම මේ මුත කියන කොටස යටතේ තුනක් අහුවෙනවා. එතකොට තුනයි අතන දෙකයි පහයි, ඔන්න ඔය පහ තමයි මේ පංචකාම ගුණ විදියට අඳුන්නන්නේ. මේ ඉන්ද්‍රියන් පිනවන්න තියෙන ආසාව, ඒවා සඳහා යෙදෙන යෙදීම තමයි මේ. නැවත නැවත තමුන් ප්‍රිය දේවල් හොයාගෙන යන්න, ඒ දේවල් වැඩි වැඩියෙන් ඇසුරු කරන්න, ඒ දේවල් නොලැබුණත් ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක්, ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ තැනැත්ත හැම වෙලේම මෙන්න මේ දේවල් පිනවීම, සන්තෘප්ත කිරීම කියන උත්සාහයෙන් තමයි කල් ගෙවන්නේ. එතකොට සාමාන්‍ය ගත්තොත් ඒ උත්සාහය නැවත නැවත ඒ විදිහේ දෙයක යෙදීම, අන්න කාම යෝගයේ විදිහට තමයි මෙතන හඳුන්වන්නේ. දැන් අපි හිතුවොත්, කල්පනා කරොත් සාමාන්‍ය මේ වගේ කෙනෙක්ගේ ස්වභාවය තමයි අනාගතයේ යහපත් දවසක් වෙනුවෙන් අද කැප කරනවා. අනාගතයේ මෙන්න මේ දේවල් ලබාගෙන ඒ දේවල් විඳිමින් මම කල් ගෙවනවා කියන අදහසෙන් මේ තැනත්තා කල් ගෙවනවා, කටයුතු කරනවා, ඒ අපේක්ෂාවෙන් කල් ගෙවනවා. ඉතින් මොකද කරන්නේ? වැඩ රාජකාරි බොහෝ යොදාගෙන, කටයුතු යොදාගෙන මේ විදිහේ දේවල් මම ළඟා කරගත යුතුයි කියලා බොහෝම දක්ෂ විදිහට දවස කොටස් ගණනාවකට බෙදලා මේ පැයේ මේ දේවල් කරන්න ඕනේ කියලා අන්න ෂෙඩියුල් එකක් හදාගෙන කටයුතු කරනවා. එක පැයක්වත් එහෙම හෙවිය යුතු නෑ, වෙන්න දෙන්න හොඳ දෙන එක හොඳ නෑ. හරි, ওই විදිහට අන්න නැවත නැවත යම් කිසි විදිහක මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න, මේ දේවල් කරන්, මේ පැය ගණන මම වැඩ කරන්න ඕනේ, මේ පැය ගණන ව්‍යායාම කරන්න ඕනේ, මේ පැය ගණන උයන්න ඕනේ, මේ පැය ගණන ඇවිදින්න යන්න ඕනේ කියලා ওই විදිහට දවස බෙදාගෙන කඩලා වෙන් කළා. යම් කිසි විදියක උත්සාහයකින් මේ දේවල් සන්තුෂ්ත කරගන්න උත්සාහ ගන්නවා. මේ කාම යෝගය තමයි ඉතින් ඕක. ඉතින් එහෙම උත්සාහ ගත්තට මොකද? ඒක කවදාවත් අවසන් වෙන උත්සාහයකුත් නෙමෙයි. වෙහෙස පීඩාව තමයි බොහෝ විට ඉතුරු දේ බවට පත් වෙන්නේ. දැන් පෞගේ දවසක අපි පොඩි ක්‍රියාකාරකමක් විදිහට ඔය වැඩසටහනකදී සිද්ධ කරා. ඒකේ තියුණේ අදහස තියුණේ සඳුදා ගහරුවාද බදාදා විදියට ඔය සතියේ දවස් ටික මේ එක් එක් දවසේ පැය කීයක් වැඩ කරනවද, රැකියාව කරනවද, පැය කීයක් ව්‍යායාම කරනවද, පැය කීයක් ගෙදර දොරේ වැඩ කරනවද, පැය කීයක් නිදිය ගන්නවද, ඔය විදිහට නිකන් අර වීක්ලි ෂෙඩියුල් එකක් හදන්න තමයි තියුණි. ඉතින් කීප දෙනෙ සම්බන්ධ වුණා. ඒ කීප දෙනා ඔන්න අර සතියේ පැය ගණන ඔක්කොම වගේ ගැනලා එකතු කළා. පැය 24කටම ආසන්න වෙන විදිහේ ෂෙඩියුල් එකක් හදලා තියෙනවා. මේ සතියේ මේ මේ වැඩවල තමයි යමයි දෙන්නේ. මේ විදිහේ පැය ගාණක් ඒවට වැය වෙනවා. එතකොට දවසේ පැය 24කට ආසන්න කාලයක්ම අන්න මට ලැබෙනවා, මට එකතු වෙනවා කියලා මේ විදිහට අන්න ප්‍රකාශ කරනවා. එතකොට අර විදිහට අන්න මේ මේ වැඩවල මේ මේ වෙලාවෙ යෙදිලා ඉන්නවා කියලා කියනවා. ඉතින් ඔහොම කී කියනකොට තව කෙනෙක් අන්න කියනවා, මේ ස්වාමීන් වහන්සේ මමත් මේ එකතු කරා, මට හැබැයි දවසේ පැය ගාන මේ එකතු වුණේ නෑලු, 24ම එකතු වුණේ නෑලු. මං එතකොට බකන් නිලාගෙන නිකම් බලාගෙන ඉඳපු වෙලාවල්ද කොහෙද මට කල්පනා වෙන්නේ නෑ කියලා. ඉතින් එහෙම කිව්වාම මම කිව්වා මමත් මේ එකතු කරන්න ගියා, මට පය ගණනක් එකතු වුණේම නෑ, ඒකින්ද මම වැඩේ මගෙන් අත්හැරලා දැම්මා කියලා. මාත් දවසක පැය ගාන එකතු කරන්න ගියා මේ මේ ටික තමයි කරන්න කියලා. හැබැයි වැඩි පැය ගණනක් එකතු වුණේ නැහැ. එතකොට වැඩි වැඩි වෙලාවක් ඉඳලා තියෙන්නේ නිකම් බලාගෙන බකන් නිලාගෙනද කියලා සැක සංකාවක් මතුවෙනවා. ඉතින් ওই විදිහට අර දවසේ පැය ගණන එකතු කරගන්න පුළුවන් වීම බැලු බැල්මට ලොකු ජයග්‍රහණයක්. නමුත් අන්න ඒකත් එක්ක එහා සමාන ආතතියකුත් සමහර විට එකතු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් කියන්නේ ඉඳ තියෙනවා ස්වාමීන් වහන්සේට නම් ලේසි ඔය වැඩේ, මේ අපි හැම නෙමෙයිනේ රැකී රක්ෂා කරන කට්ටියනේ කියලා. නමුත් රැකී රක්ෂා කරන කට්ටිය වුණත් ඔය දේවල් කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. අර තමුන් සඳහා යම් වේලාවක් වෙන් කරගෙන අර විවේකයෙන් ඉඳීම සඳහා යම් වේලාවක් වෙන් කරගෙන ගත කරන්න පුළුවන් නම් ඒක ඔය කැඹිරිල්ල අතරේ යම් කිසි විදියක තමුන්ගේ විවේකයක් සැනසීමක් සඳහා වෙන් කරගත්ත කාලයක් බවට පත් වෙනවා. ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ උත්සාහයක් වටිනවා අපේ ජීවිතේට. ඉතින් ඔහොම ඔය ක්‍රියාකාරකම් පිළිබඳ කතා කරගෙන යනකොට ඔන්න එක්කෙනෙක් කියනවා අර විදියට අර පැය ගණනේ වැඩි ගණනක් එකතු කරගන්න, සාර්ථක කරගන්න පුළුවන් වුණු එක්කෙනෙක් තමයි මේ කතා කරන්නේ. ඒ කෙනා කියනවා මේ මමත් අර නිකම් බලාගෙන ඉන්න වෙලාවක් දාගන්න ඕනෙලු. දවසේ පැය ගණන ඇතුළත අර විදියට නිකම් බලාගෙන බකන් නිලාගෙන ඉන්න වෙලාවකුත් දාගන්න ඕනෙලු. ඉතින් ඒ අදහස හොඳයි. හැබැයි මම කිව්වා කෝකටත් පරිස්සමෙන් මේ මේ ෂෙඩියුල් කළා නම් ඒ වෙලාව ගන්න එපා කියලා. මේ පැය ෂෙඩියුල් කළා, මේ පැය භාගෙ ෂෙඩියුල් කළා මම නිකම් බලා ඉන්නවා කියලා එහෙම නැහැ. ඒක අහම්බක් වෙන්න එපැයි. නැත්නම් අර විදිහට ෂෙඩියුල් එකේම කොටසක් වෙනවා ඒකත්. දැන් ඔය ගොඩ දෙනෙට භාවනා කරන්න ගියාමත් එන ලෙඩේ තමයි ඕක. මේ භාවනා පැය කියන එක මහ හිසරදයක් වෙලා. ඒක නිකන් අර වෙනදාට වැඩිය ටාගට් එකක් බවට පත් වෙලා. ඒ පැය ඔළුවේ තියාගෙන ඒ පැය ලොකු හිසරදයක් කරගෙන අර ක්‍රියාවල වෙලියෙම තමයි බලනකොට එදිලා ඉඳලා තියෙන්නේ. අර විදියට අර කාම යෝගය වෙනුවට භව යෝගය ලොකු වෙනසක් නැහැ. කාම යෝගයේ අර විදිහට පංචකාම ගුණ සන්තුෂ්ට කරගන්න දඟලන අතරින් භව යෝගයේ මේ රූප අරූප භවය කෙරෙහි නැත්නම් මේ භවනා අත්දැකීම කෙරෙහි ඒ දේ කෙරෙහි ඇලීමක්. එතකොට ඔය භවනා පැය වුණත් නිකන් හරියට මේ පැයේම භවනා කරනවා කියන එක ආධුනිකයෙක්ට ඇත්තටම හොඳයි. නමුත් අර කාලයක් කරගෙන යන කෙනෙක්ට ඒකට කොටු වීමක්, ඒකට අමුතු ඔලුව කැක්කුමක් ගැනීමක් එහෙමත් අවශ්‍ය නැහැ. කරන්න කෙරෙන විදියට කිරීම වැදගත්. අර විදිහට මේ විවේක වෙන්න වෙලාවක් ෂෙඩියුල් කරලා ගත්තොත් මොකද්දෝ පරහක් තියෙනවා. ඒ වෙනුවට විවේක වෙන වෙලාව අහම්බක් විය යුතුයි. හිතුණා විවේක වුණා. අය මොන වැඩ තිබුණත් ඒ ටික ඔක්කොම අතහැරලා විවේක වීමේ හැකියාවක් තියෙනවා නම් අන්න වටිනවා. තමන් වැඩට යනකොට අතරමැද ලස්සන ආකර්ෂණීය දර්ශනයක් දැක්කොත් අපි හිතමු ඉර පායනවා. එහෙම නැත්නම් සත්තු කුරුල්ලෝ ගැවසෙන පරිසරයක් වෙන්න පුළුවන්. ඒ වගේ පරිසරයක පොඩ්ඩක් නවතින්න කාගෙන්වත් අවසර අවශ්‍ය නැහැ. නර ෂෙඩියුල් එක නම් දුවනවා තමයි. වෙලාව නම් පරක් වෙනවා තමයි. එහෙනම් මොකද්ද එකක් තියෙනවා. හැබැයි ඉතින් අර හම්බු ලෙස ඉදිරිපත් වෙච්ච මොහොතේ ඒ මොහොතේ පොඩ්ඩක් විවේක වෙන්න පුළුවන් නම් ඒක යම් කිසි විදියක වටිනා ගුණාංගයක් අපේ ජීවිතවල. දැන් ඔය කිව්වට මොකද මමත් ඔය පහුගිය දවසක උදේ ඔය අරුණ වෙලාව කියන්නේ පොළොවේ පොඩ්ඩක් අඳුරකුත් තියෙනවා අහසේ එළිය වැටිගෙන එන වෙලාව. ඉතින් අර අර පඳුරු ගොන්නක කරාමැදිරියෝ සිය දහස් ගණනක් ඒක ප්‍රදේශයක කෙටි පොඩි ප්‍රදේශයක ගැවසෙනවා. ඉතින් ඒ වගේ ගැවසෙනකොට එහෙම සාමාන්‍ය විසිරලා අනින්නේ ඔය සත්තු. නමුත් අර විදිහට එකතු වුණාම අමුතු අලංකාරයක් අමුතු චිත්‍රයක් ආලෝකයක් මැවෙනවා රහසේ. ඉතින් ඕක නැවතිලා ටිකක් වෙලා බලා ඉඳියා. ඊට පස්සේ දැන් දානෙට යන්න බරක් වෙනවනේ කියලා ඔන්න දැන් යනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඔය කිව් මං කිව්වට මොකද මමත් ඉතින් ඔය වගේ තමයි බැලුවාම. අර විදිහට පොඩ්ඩක් නැවතිලා මිනිත්තු කිහිපයක් හරි මේ දේ රස විඳිලා මේ වටපිටාව රස විඳලා මේ සබාධම රස විඳලා යන්න පුළුවන් නම් ඒකත් අන භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපේ ඔය කාර්යබහුල ෂෙඩියුල් අතරේ බලන්න අහඹු ලෙස ආපු වෙලාවක අහඹු අවස්ථාවක් ආපු වෙලාවක අන්න විවේක වෙන්න පුළුවන්. භාවනාවක් සඳහා හිතක් යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අසනීපයක් ආපු වෙලාවක අසනීපේ කියන්නේම අර මොකද්දෝ ස්වභාව ධර්මෙන් විවේකයක් ඉල්ලනවා. එතකොට ස්වභාව ධර්මෙන් විවේකයක් ඉල්ලනකොට අර නේචර්ස් කෝල් කියන්නේ නේචර්ස් කෝල් කියනකොට ඒකට පොඩි වටිනාකමක් දෙන්න ඕනේ. ඒවා අමතක කරගෙන වැඩ කරගෙන ගියොත් අන්න මොකද වෙන්නේ නොදන්න ඊට වැඩිය බරපතල ලෙඩක් බවට ඒක පරිවර්තනය වෙන්න පුළුවනි. ඉතින් ඒක නිසා ඔන්න ඔය විදිහට මේ කාර්යබහුල ජීවිත අතරේ නමුත් විවේක වීමක් අවශ්‍යයි. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා කෙනෙක් නෙමෙයි මේක නිකන් මතවාදයක් විදිහට කියවන්න ලැබුණා මේ සුරතල් සතුන්. ඒ කියන්නේ මොකද බල්ලෝ පූසෝ වගේ වුන්. බල්ලෝ පූසෝ තමයිලු මේ හිත තුල මුලා වෙලා ඉන්න මේ ආතති වල අතරමං වෙලා ඉන්න මිනිස්සුන්ව මේ වර්තමාන මොහොතට ඇදගන්නේ. බලහත්කාරයෙන් හරි ඒගොල්ලෝ මේ මිනිස්සුන්ව වර්තමාන මොහොතට ගන්නවලු. වර්තමාන මොහොතේ තියෙන සුන්දරත්වය කියන්න උත්සාහ ගන්නවලු. දැන් බල්ලෙක් වගේ ගත්තොත් කවදාවත් නිකන් හැම වෙලේම එක ජොලියෙන් ඉන්නේ නේද? අන්න ඒ වර්තමාන මොහොතට මේ තමුන්ගේ ස්වාමියාවත් අයිතිකාරයාවත් අරගන්න මේ සදා හේතු වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අදහස ඇත්තටම හොඳයි නේද? ගොඩ දෙනෙක් අන්න ඒ සුරතල් සතුන් මත යැපිලා ඉන්නවා. විශේෂයෙන් ඔය බටහිර රටවල් වල ඒ තනි වෙලා ජීවිත ගෙවන මිනිස්සු. ඉතින් අර අර තමුන්ගේ සුරතලා මත තමයි මානසික සෞඛ්‍ය යැපිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ බල්ලෙක් පූසෙක් හරි සහාය වෙලා මේ තැනත්තාව මේ වර්තමාන මොහොතට ගැනීම ඒ තුළ තියෙන විවේකය පොඩ්ඩකට හරි පෙන්වීම වටිනවා. ඊට පස්සේ කියනවා මොකද්ද මේ බල්ලාව වෝක් එකකට අරන් යනවා වෙනුවට ඔයාව වෝක් එකකට අරන් යන්න බල්ලට ඉඩ දෙන්නලු. ඒ කියන්නේ බල්ලා යන පැත්තට ස්වාමියාට යන්න කියලා තමයි කියන්නේ. ස්වාමියා යන දිහාවට බල්ලා වරගෙන යනවා වෙනුවට. එතකොට එයා අමුතු නොදන්නා ප්‍රදේශවලට, නොදන්නා අත්දැකීම් වලට ඔබව රැගෙන යාවි කියලා යම්කිසි අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ කාර්ය බහුල ජීවිත ගෙවනවා වෙන්න පුළුවන්. ඒවයේ යෙදිලා වැටිලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ කාම යෝගයේ තමයි ඉන්නේ ඉතින්. ඒක බොහොම සත්‍යයක්. හැබැයි ඒ අතරේ ටිකක් ටිකක් හරි විවේකයක් සඳහා හිත නැඹුරු කර ගැනීම වටිනවා. අර විදිහට මේ භවනාවක් වගේ මේ වර්තමාන මොහොතේ සුන්දරත්වය විඳින එක පොඩ්ඩක් වටිනවා. ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් කරොත් අන්න ටික ටික මේ කාම යෝගය ආගය කරනව වෙනුවට අපි දැනට කියමු අර භව යෝගය කියලා. භව යෝගය ආගය කරන ස්වභාවයක් මෙතනත්තාගේ හිතේ දියුණු වෙනවා. අර විදිහට හුස්මට හිත යොමු කරපු අවස්ථාවක හුස්මක් දෙකක් තුනක් හතරක් දැකපු අවස්ථාවක අන්න මොකද වෙන්නේ? මේ හිත ඉබේටම අර රූප අරූප කියන ඒ ස්වභාව, ඒ දේවල් යම් පමණකට ප්‍රමුඛ වීම තුළ අන්න මොකද වෙන්නේ? අර කාම යෝගයෙන් පොඩ්ඩකට මිදෙන බව නම් හැබෑව. දැන් ඊයේ ඉස්කෝලේකට ගියා. ඔය ගම්පහ ප්‍රදේශෙම වැඩි දුරකුත් නැහැ. එතන පොඩි ශිෂ්‍යෝ පිරිසක් තමයි ඉන්නේ. 160යි මුළු ඉස්කෝලේටම ඉන්නේ ළමයි. ඉතින් පන්ති, ලොකු පන්ති, පොඩි පන්ති විදියට කඩලා වැඩසටහන් දෙකක් විදියට අපි කරා. ඉතින් අර පුහුණු කළා ඒ අත්දැකීම කතා කරන්න ගියාම එක දරුවෙක් ඇවිල්ලා කියනවා, මම හුස්ම තුනක් විතර බැලුවලු. ඊට පස්සේ හතරවෙනි හුස්ම බලනකොට මගේ හුස්ම එහා පන්තියේලු තියුනේ. එහා පන්තියේ කැට්ටි කෑ ගහනවා. ඉතින් හුස්ම ගියාලු එහා පන්තියට. ඉතින් මං ඇහුවා මේ හුස්මද ගියේ කියලා. ඉතින් මේ ළමයා කියනවා හුස්ම තමයි ගියේලු. මේ මගේ ළඟ තියුණු හුස්ම ගියානේ එහා පන්තියට කියලා කියනවා. ඉතින් ඒකත් එක්තරා විදියකට බැලුවාම හරි තමයි. දැන් අපි ළඟ හුස්ම උපන්දා ඉඳලා තියෙනවා කියලා අහලා තිබුණාට ඇත්තටම අපි ළඟ හුස්ම තිබුණාද කියලා සැකයිනේ. අපිට ඒ හුස්ම දැනෙන්නේ නැහැ. ඒ හුස්මට අවධානයක් දෙන්න බෑ. ඒ වෙනුවට එහා පන්තියේ තමයි හුස්ම තියෙන්නේ. නැත්නම් එහා ගෙදර තමයි හුස්ම තියෙන්නේ. නැත්නම් එහා ඇඳේ තමයි හුස්ම තියෙන්නේ. හරිද? මේ මගේ ගාව තියෙන හුස්ම දැක දැනගන්න අමාරුයි. ඒ අවධානය ඇතුළට නැවීම සිද්ධ වෙන්නේ අඩුවෙන්. ඉතින් අර දරුවා කියනවා මේ මගේ ළඟ තිබුණු හුස්ම අනේ ටිකකින් එහා පන්ති. එහා පන්ති කට්ටි කෑ ගහනවා. අන්න ඒ විදිහේ බාහිරානුවර්ති ගතියක් තමයි මේ හිත තුළ තියෙන්නේ. නමුත් අන ටිකෙන් ටික බලනවා මේක මේ ඇතුළට නවනවා වගේ තමුන් දිහාවට මේ තමුන්ගේ හුස්ම තමුන්ගේම ළඟට ගන්න පුළුවන්ද කියලා. තමුන්ගේ පියවර තමුන්ගේම ළඟට ගන්න පුළුවන්ද කියලා. පියවරත් අර වෙන කාගේ දෝ පියවර වගේනේ. පියවරත් අර එහා පන්තියේ පියවර වගේනේ. පියවරත් අර එහා ගෙදර පියවර වගේනේ. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ මනසේ ක්‍රියාකාරීත්වය. නමුත් ඒ අතරේ නැවත නැවත තමුන්ගේ දිහාවට හිත නැමීම තුළ අන්න මේ මගේ ළඟ හුස්ම තියෙන බව, මගේ ළඟ පියවර තියෙන බව දැක දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ පුහුණුව සිද්ධ කිරීම වැදගත්. එතකොට අර කාම යෝගයෙන් පොඩ්ඩක් දුරස් වෙනවා. හැබැයි ඉතින් භව යෝගය කියලා තවත් එකක් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි පෙන්නුම් කරනවා. භව යෝගයෙන් යුක්ත තැනැත්තා අර විදියට මේ බන්ධනෙන් සම්පූර්ණ මිදිලා නැහැ. නමුත් මිදෙන දිහාවට යන ගමනක් මේ තුල තියෙනවා. ඒකින්ද මුලින් කාම යෝගය පොඩ්ඩක් අතහැරලා අර රූපී අරූපී කියන අර වගේ භව යෝගය විදියට හඳුන්වන ඒ ක්‍රියාවලියට තමුන්ගේ අවධානය යොමු කිරීම වැදගත්. ඒ විදිහට ක්‍රමයෙන් පුහුණු වීම තුළ අන්න මොකද වෙන්නේ, ටික ටික මේ තැනත් අර කාම යෝගය දුරස් කරනවා, භව යෝගයේ යෙදිලා කටයුතු කරනවා. අර විදිහට රූපී අරූපී ඒ කියන යම්කිසි එසියුම් ස්වභාව ඔස්සේ තමුන්ගේ හිත පුරුදු කරනවා. එතකොට ඒක භාවනාවක් කාලයක් තිස්සේ කරගෙන යනකොට ඒ අත්දැකීම් විවිධ අවස්ථාවල මතුවෙමින් බිඳෙමින් යන ආකාරය කෙනෙක්ට දකින්න පුළුවන්. අර විදියට හුස්මට අපි හිතමු හුස්ම කීපයකට හිත අරගන්න පුළුවන් වීම තුළ නැවත නැවත ඒ දේ කිරීම තුළ අන්න මොකද වෙන්නේ, මේ කය ප්‍රණීත වෙලා හිත තුළ විවේක තත්ත්වයක් මතුවෙලා එනවා. ඒක කවුරු කවුරුත් අත්දකිනවා. දැන් පහුගිය දවසක දරුවෙක් කියනවා, මොකද්ද මේ මම වාඩි වෙලා ඉන්නකොට මගේ ඇතුළට නිකන් කාම් පිරුණලු. කාම් පිරෙන්නේ කොහමද? අන්න කය ප්‍රණීත වෙනවා, හිත විවේක වෙනවා, අර රූපී ස්වභාවවල ආනිසංසයක් විදිහට නැවත නැවත අර හුස්මට හිත ගැනීම තුළ ඒ ක්‍රියාවලිය, ඒ වෙනස පරිවර්තනය වෙනවා අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ක්‍රමානුකූල පුහුණුවක් වැදගත්. මේ වගේ කෙනෙකුට මුලින් අර කාම යෝගයෙන් පොඩ්ඩක් දුරස් කරලා අර ආගාමී කියන தত্ত্বය නැවත නැවත ඒමක් පුනක් පුනක් කියලා මේ ශාසනය සඳහන් වෙන්නේ. අර මොකද්ද කියන්නේ, මේ ජීවිතය කියන්නේ තනිකරම නැවත නැවත ඒමක් තමයි, පුන පුනා කිරීමක් තමයි. ඒ දවස පුරාවට කරන වැඩ ගැන හිතලා බැලුවොත් අපි හිතමු දත්ම දින එක කීවෙනි පාරටද ඔය දත්ම දිනව ඇත්තේ, මූණ හොදන එක කීවෙනි පාරටද ඔය මූණ හොදනව ඇත්තේ, ඔය විදියට යම් යම් දෙයක් කරනවාද, මේක මේ පුනක් පුනක් පුනම් පුනම් තමයි, පුනක් පුනම් 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 පුන පුනා කරනවා, පුන පුනා මේ වැඩ කටයුතු කරනවා. එකම පාරේ හැමදාම වැඩට යන ඔය වාහනේ එලෝගන එකම දට්ටික හැමදාම අදිනවා. කාලා කොච්චර ස්මෘතාව හැදෙන්න කෑවත් ආයේ පැය ගණනකින් නැවතත් බඩගිනි වෙනවා. ඉතින් ඔන්නෝක තමයි මේ පුන පුනා කිරීම. පුන පුනා කිරීම කියලා ඔය භාග්‍යතුන් වහන්සේ එවෙනමම ඔය ගාථා කීපයකින් අර්ථ දක්වලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. මේ විදියට පුන පුනා යාචකයෝ යදිනවා, ගොවියෝ පුන පුනා අස්වැන් ගෙට ගන්නවා, පුන පුනා දානපතියෝ දන් දෙනවා, පුන පුනා ස්වර්ගයේ ගිහිල්ලා ඉපදෙනවා, පුන පුනා මේ විදියට මව කුසකට එනවා කියලා ඔන්න ඔය විදියට මේ පුන පුනක් පුනම් කියන මේ වචනේ අරගෙන නැවත නැවත ඒමක් ගැන කතා කරනවා. මේ නැවත නැවත ඒමක් තියෙන්නේ අන්න අර කාම යෝගයේ තමයි. ඒකේ ඇලිලා බැඳිලා කටයුතු කිරීම තුළ තමයි. ඒ විදිහේ නැවත නැවත ඒමක් විදිහට පවතින මේ ක්‍රියාවලිය අන්න ටිකෙන් ටික දුර්වල කරමින් අර විදිහට රූපී අරූපී ඒ ස්වභාවවලට තමුන්ගේ හිත පිහිටවමින් යම් පුහුණුවක කටයුත්තක යෙදෙන්න ඕනේ. ඒක භව යෝගය බදා ගැනීමක් අල්ල ගැනීමක් කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ඒක යම් කිසි ප්‍රතිපදාවේ අවධියක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. දැන් සාමාන්‍ය වෙන විදිහේ තමයි ওই කාම යෝගයේ කලකිරිලා භව යෝගය බදා ගැනීම තුල අන්න කෙනෙක් යම් කිසි විදියක අරකට ද්වේෂ කරන ස්වභාවයක් තමුන් තුල මතු කරගෙන ඒ විදිහේ මානසිකත්වයක් ටික ටික වර්ධනය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකම තමයි එක්තරා විදියකට මේ භව යෝගයේ ඇලීමක් විදියට පෙන්වන්නේ. එතකොට කාම යෝගය ඉක්මවන්න ඕනේ, භව යෝගයේ ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක තුලින් තමයි අන්න අර අනාගාමී මට්ටමත් නැවත නොයන පැවැත්මක් කියන අනාගාමී ඔය ලෝකවල ගිහිල්ලා උපදිනවා කියන ඒ ස්වභාවයත් ඉක්මෝලා අන්න යම් කිසි විදියක මේ ආශ්‍රවශය කිරීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. අර භවයෝගයේ නොඇලීම කියන එක ටිකක් සියුම් එක්තරා විදිහකට. දැන් ඔය නිගණ්ඨයන්ගේ තිබුණු වෘතයක් තමයි අපරිග්ගහ කියලා එකක්. අපරිග්ගහ කියන්නේ පරිහරණය අත්හැරීමක්. පරිහරණය අත්හැරීම තුලින් ඒගොල්ලෝ මේකෙන් මිදෙන්න බලාපොරොත්තු වුණා. නමුත් ඒක එච්චරම සාර්ථක නෑ. අර එක නිගණ්ඨයේ කවුරුදු 30ක් පැවිදි දම් පුරපු කෙනෙක්. අන්න ඒ කෙනා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අහුවාම මේ අවුරුදු 30ක් පැවිදි දම් පුරලා තියෙනවා මොනවද ලැබුණේ කියලා අහුවාම මෙතනත කියනවා මට ලැබිලා තියෙන්නේ නිර්වතයි. මේ සත්තු හුස්ම ගන්නකොට සත්වයයි කියලා බයට බැඳින මුඛවාඩමයි. ඇවිදිනකොට පාර සත්තු පෑගෙයි කියලා පාර පිහගෙන යන කොලාත්තයි. වතුර දාගෙන යන ලබු කැටේ විතරයි කියලා. ඔන්න ඒ හතර තමයි ලැබිලා තියෙන්නේ. නිර්වතයි, මුඛවාඩමයි, කොලාත්තයි, ලබු කැටේ. ඉතින් අවුරුදු 30ක් පැවිදි දම් පුරලා ලැබිච්ච දේ තමයි මේ. අර විදියට හිතුවා පරිභෝගයේ අත්හැරීම තුලින් මේකෙන් මිදෙන්න පුළුවන් කියලා. ඇඳගෙන ඉඳපු ඇඳුමත් ගලවලා දැම්මා. හෙළුවෙන් ඉන්දියා. නේද? දැන් අදටත් ඔය හෙළුවනේ තියෙන්නේ. ඔය හෙළුව තමයි තියෙන්නේ. ඉතින් කට්ටිය හිතනවා නිකන් අමුතු නිකන් තේජසක් පේන්න පටන් ගන්නවා හෙළුව දැක්කහම සමහරුන්ට. නේද? අන්න අන්න ඉන්නවා රහත් කෙනෙක් කියලා හිතෙන්න පුළුවන් අර කොසල් රජතුමාට වගේ. මේ හෙළුව දැක්කහම නේද? අර රැවුල දැක්කහම ඒකෙන් රහත් බව මනින්න ඒකෙන් පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. නමුත් ඒ විදිහේ මේ පරිභෝගය අත්හැරීම තුලින් මේවයන් මිදෙන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඒ විදිහේ අදහසක් නෙමෙයි ඉදිරිපත් වෙන්නේ. ඒ වෙනුවට මේ දේවල් පරිභෝග කරන්න සිද්ධ වෙනවා. ඒ පරිභෝග කරන දෙෙහි යම් කිසි විදියක තෘෂ්ණාව අතහැරීමක්, ප්‍රත්‍යවේක්ෂා කරලා පරිභෝග කිරීමක්, මේ විදිය අදහසක් තමයි මේ ශාසනයේ සඳහන් වෙන්නේ. සිහියෙන් අවදියෙන් මේ පරිභෝගය සිද්ධ කරනවා. ඒ සිද්ධ කිරීම තුළ අන්න මොකද වෙන්නේ? මේ භවයෝගයත් ඉක්මවල යන්න පුළුවන් හැකියාවක් මේ හිතට ටිකෙන් ටික දියුණු කරගන්න පුළුවන්. එහෙම නැතුව අර විදියට නිකන් අර අපරිග්ගහ කියන අර නිගණ්ඨ වෘත සමාදන් වෙලා මේකෙන් ගොඩ යන්න අමාරුයි. ඔය සමහර කෙනෙක්ට ඔය වතුර ටිකක්වත් බී ගන්න බැරුව යනවා. ඒ කියන්නේ නිගණ්ඨ වෘත. මොකද්ද මේ මේ සත්තු ඉන්නවා මේ වතුර වල. මේ වතුර උණු කරන්න හොඳ නෑ කියලා ওই විදිහේ විකාර ඔළුවට දා ගන්නවා. ඒක නිකන්ට දහමේ තියෙන දේවල් තමයි ඒවා. මේ දහමේ කියන්නේ මොකද්ද? ඇහැට පේනවා නම් සත්තු, ඇහැට පේන සත්තු ඉවත් කරන්න පුළුවන්. ඇහැට පේන්නේ නැති ඒවා ගැන කතා කරන්න යන්න එපා. එක්තරා අවස්ථාවක කවුදෝ හාමුදුරු කෙනෙක් 이르දීන් බලලා ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ පරිභෝග කරන වතුරේ සත්තු ඉන්නවා. දැන් ඔබ වහන්සේ සත්තු සහිත වතුර පරිභෝග කරන්න එපා කියලා ශික්ෂාපදයක් දාලා තියෙනවා කියලා මේ හාමුදුරුව ඇවිල්ලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇහැට පේන සත්තු විතරයි සත්තු. ඒක තමයි සම්මතය. එතනින් එහාට 이르දීන් බලලා සත්තු තීරණය කරන්න යන්න එපා කියලා. එතකොට අර අපි හිතමු මදුරුපණු වගේ ඇහැට පේන සත්තු ඉදියොත් අන්න ඒක පරිභෝගෙදී ඒ සත්තු විනාශ වෙන නිසා යම් කිසි ශික්ෂාපදයක් තියෙනවා. දැන් ওই කූඹිකානුව කියලා ওই කුටිය වටේට තියෙනවා කූඹි එනවාට පොඩි වතුර පොඩි අගලක්. එතකොට ඒක සාමාන්‍ය දවස් එකහමාරක් වගේ ওই වැස්සට දෙමින දවස්වල වැහි වතුරට දවසෙන් හමාරෙන් මදුරු පණුව එනවා. එතකොට අන්න දැන් ඇහැට නොපෙනෙන අවස්ථාවකදී වුණත් අර බිත්තර තියෙන්න පුළුවන්, අර සත්තු පොඩි ඇහැට නොපෙනෙන පමණට ඉන්න පුළුවන්. හැබැයි ඒක අදාළ වෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැත්නම් ඒක තමයි සම්මතේ. ඇහැට නොපෙනෙන සත්තු ගැන කතා කරන්න වරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් ඔය සක්මන් කරනකොට කොලාතු අරගෙන බිම පිහ පිහ සක්මන් කරන්න බෑනේ. ඔය සක්මන් මළුවක ගත්තොත් කොහොමත් ඉතින් ඔය කුඹි කඩියෝ වගේ සත්තු ඉන්නවා. එතකොට අර අතු ගාගෙන යම් කිසි විදියක ඒ කොල ටික අයින් කළා. ඒ යම් සූදානමක් වෙනකොට ඒ සූදානම මේ සත්තුන්ටත් දැනෙනවනේ. ඒ පමණකින් ඇති. ඊට වැඩිය ඕක පරිස්සම් කරන්න ගියොත් සක්මන කරගන්න වෙන්නේ නැහැ. හුස්ම ගන්නත් අමාරු වෙනවා ඊට පස්සේ. මේ හුස්මෙත් සත්තු ඉන්නවයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ විකාර ඔය ගොඩක් දුරට මේ නිගණ්ඨ මතවාද තමයි. ඒවා තමයි ඔය පෝෂණය කරමින්, ඒවා තමයි වඩමින් කල් ගෙවන්න බලන්නේ. ඒ දේවල් වලට හරි මනාපයක්, ආකර්ෂණයක් අපේ හිත තුලත් තියෙනවා. ඉතින් ඔය භව යෝගයේ ඉක්මෝල යනවා කියන එක ඇත්තටම මෙන්න මේ පරිභෝගය කරන්න පුළුවන්. මේ පරිභෝගයේ ඥානාන්විතව කරන්න කියන අදහස තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව පරිභෝගයෙන් දුරස් වෙලා පරිභෝගයෙන් නොකර මේකෙන් මිදලා යනවා කියන අදහසක් අරගන්න අමාරුයි. ඒක නිසා තම තමන්ගේ ජීවිතවල වුණත් නිකන් හොඳට ජයට ඇඳලා ඉන්න. ඒක පස්සෙ යන්නේ නැහැ. පිළිවෙලට ඉන්න. ඒක පස්සෙ යන්නේ නැහැ. නිවන් යන්න කලින් අඩුම ගානේ ජයට ජීවත් වෙලා ඉන්න බෑ. නෑ ඒකත් නැත්තම්. ඒක නිසා අපි කියමු දේවල් ගොඩ ගසාගෙන නිකන් හඳු කරගෙන නිකන් වෙහෙසෙනවට වැඩිය තමුන්ට අවශ්‍ය දේ පරණ දේවත් කරලා අලුත් දේ අරගෙන පරිභෝග කරමින් ඒ විදිහේ විවේකයෙන් කල් ගෙවන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. නේද? අර සමහර දේවල් වරක් දෙවරක් පරිභෝග කරාම එතනින් පස්සේ පාවිච්චියට ගන්න හැකියාවක් නැහැ. තව දේවල් යම් කාලයක් ඉක්මුණාට පස්සේ පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී සුදුසු විදිහට මේ දේවල් ගොඩ දසාගෙන ඉන්නව වෙනුවට ගන්න ඉවත් කළා අලුත් දෙයක් පරිභෝග කරන්න අරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ගොඩ දෙනෙක් අර මොකද අනවශ්‍ය දේවල් ගොඩ ගහගෙන ඉන්නවා. නේද? පරණ පොත්පත් ගොඩ ගහගෙන ඉන්නවා. පරණ ඇඳුම් ගොඩ ගහගෙන ඉන්නවා. ඕවා ප්‍රයෝජනෙට ගැනෙනවද කියලා හැවුවොත් ගැනෙන්නේ නැහැ. හැබැයි අවුරුද්දකට සැරයක් අස් කරලා ආපහු ඇතුළට දානවා. නේද? ආපහු ඇතුළට දානවා. ආපහු ගොඩ ගහ ගන්නවා. අවසානයේ පරිභෝගුණේ කවදද කියලා හැවුවොත් අන්න එහෙම මතකයක් නැහැ. ඉතින් ඔය පොතපත වගේ දේවල් ගොඩ ගහගත්තට ඔය නොයෙකුත් දේවල් එකතු කරගෙන තියාගෙන ඉඳියට ඒක එච්චරම ප්‍රයෝජනවත් වැඩක් නෙමෙයි. බොහොම කලාතුරකින් තමයි ඔය ගොඩ ගහගෙන ඉන්න දෙයක් අපි අරගෙන ප්‍රයෝජනෙට ගන්නේ බලන්න. හැබැයි අර ගොඩ මුදෝල හරින්න කැමති නැහැ. දැන් ගෙවල් අස් කරාම වුණත් අස්කල ඔක්කොම ටික එළියට දැම්මත් අන්න අනිත් පැත්තේ දොරෙන් එමීට ගෙනහලා ඇතුළට ගෙනහලා තියෙනවා. අර විසි කරපු ටික බලනකොට එහා පැත්තේ දොරෙන් ඇතුළට ඇවිල්ලා. මොකද තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ මානසිකත්වයක් තමයි අපේ තියෙන්නේ. ඕකට කියන්නේ සන්නිධි පරිභෝගය. ගොඩ ගහගෙන පරිභෝග කරනවා. නමුත් ඔය රහතෙක්ගේ ගුණයක් විදියට පෙන්වුම් කරනවා. මොකද්ද මේ සන්නිධි පරිභෝගයට අභව්‍යයයි ඒ තැනත්තා කියලා. කියන්නේ ගොඩ ගහගෙන පරිභෝග කරන්න අභව්‍යයි. යම් දෙයක් අවශ්‍ය විදියට ප්‍රයෝජනෙට ගන්නවා. හැබැයි අර විදියට ගොඩ ගහගෙන ඉන්න ස්වභාවයක් නැහැ. ආහාරයක් ලැබුණා නම් ඒ ආහාරය හොඳට කුස පිරෙන්න රස විඳින්න පුළුවන්. හැබැයි හවසට කන්න බෑග් එකක් පාසලයක් ඔතාගෙන යනවා කියන මානසිකත්වේ නැහැ. හරි සරප්පු දෙකක් ලැබුණොත් ඒ සරප්පු දෙක පරිභෝගයකට ගන්න පුළුවන්. අර පරණ සරප්පු දෙක අපේක්ෂාවත් ඇරලා. නේද? ඒක වෙන කාට හරි එක්ක ප්‍රයෝජනවත් වෙන දෙයක් කෙනෙක්ට හරි නැත්නම් යම් කිසි ඉදියක බැහැර කිරීමක් හරි සිද්ධ කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදිහේ ක්‍රමානුකූල විවේකී මනසක් තමයි හදාගත යුත්තේ. යම් යම් දේවල් ප්‍රයෝජනෙයි සලකලා නුවණින් පරිභෝග කිරීම ගැටලුවක් නැහැ. හරිද? අන්න ඒ විදිහේ මානසිකත්වයක් මේ රහත් කෙනෙක්ට තියෙන බව තමයි මෙන්න මේ සන්නිධි පරිභෝගයට අකපයි අභවයයි කියන එකේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අර විදිහට ගොඩ ගහගෙන පරිභෝග කරන්නේ නැහැ. අවශ්‍යතාවයට අනුව ප්‍රයෝජනේ සලකලා පරිභෝග කිරීමක් සිද්ධ කරනවා. ඒක හොඳයි. එක්තරා විදිහකට විවේකී මනසක් සඳහා හේතු වෙන්න පුළුවන්. අර විදිහට දේවල් ගොඩ ගහගෙන පරිභෝගිකුත් නැහැ. අර නැති දේවල් පිළිබඳ අපේක්ෂාවකින් වෙහෙසකුත් නැහැ. ඒ වෙනුවට තමුන්ට ලැබිච්ච යම් දෙයක් තියෙනවාද ඒ දේ විවේකයෙන් පරිභෝග කිරීමක් ඒකට අනුව කටයුතු කිරීමක් හොඳයි. අන්න ඒ විදිහේ ක්‍රමානුකූල පුහුණුවකින් ටිකෙන් ටික මේ භවයෝගයත් ඉක්මවලා යන්න කියන ආරාධනාව ඒ විදිහේ විභවයක් මේ තැනැත්තා තුළ ටිකෙන් ටික ක්‍රමයෙන් වර්ධනය කරගන්න පුළුවන්. අර භවයෝගී ඇලිලා ඉඳියොත් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී අනුන්වන්නේ අනාගාමි. මේ මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. හැබැයි අර අනාගාමි ලෝකවලට ගිහිල්ලා ඒවයේ බොහෝ කල්ප ගණන් ගෙවනවා. දැන් ඔය ඝටිකාර බ්‍රහ්මයා හැම ඇවිල්ලා ගියා කියනවනේ. භාග්‍යතුන් වහන්සේව හම්බ වෙලා. ඒ කියන්නේ මොකද කලින් බුද්ධ ශාසනේ. කලින් බුද්ධ ශාසනේ ඒ වැඩ කටයුතු කරපු උපස්ථායකයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ. හැබැයි තාමත් අර බ්‍රහ්ම ලෝකේ කල් ගෙවනවා ඉන්නවා. ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේවත් හම්බෙලා අපි දෙන්න ඒ දවස්වල ගමේ යාළුවෝනේ කියලා යනවා. එක ගමේ යාළුවෝනේ කියලා යනවා. ඉතින් එහෙම ඒ පැවැත්ම අහවර වීමක් වෙලා නැහැ. ඒකත් මහ කම්මැලි එපා කරපු ජීවිතයක් වෙන්ට. ඒ ඉතින් අර නිකන් මොකද්දෝ නිකන් ආවර නොවන පැවැත්මක් සියුම් නමුත් පැවැත්මක් තියෙනවා. මේ කන බොන ප්‍රශ්න නැති වුණාට ඔය එදිනෙදා රැකි රක්ෂා කරන ප්‍රශ්න නැති වුණාට අර පැවැත්මේ යම් කිසි ඝර්ෂණයක් දිගට පවතිනවා. බොහෝ කල්ප ගණනක් ඒ ස්වභාවයේ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකින්දම තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාම යෝග බය භව යෝග කියන මේ දෙකම ඉක්මවලා විවේක වීමක් ඒ ආශ්‍රවයන් ක්ෂය කිරීම තුළින් රහත් වීමක් වැඩි වැඩියෙන් මතක් කරන්නේ එහි ගුණ වර්ණනා කරන්නේ කියන මේ භවය කියන එක මම සුළු මොහොතකටවත් අගය කිරීමක් කරන්නේ නැහැ කියලා. හරියට නිකන් අර අසූචි නම් සුළු ප්‍රමාණයක් නමුත් ගෑවුනොත් ගඳයි. අන්නේ අදහසෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේක විස්තර කරන්නේ ප්‍රකාශ කරන්නේ. ඉතින් එන්නේ මේ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් ටිකෙන් ටික මේ කාම යෝගය වගේම භව යෝගයත් ඉක්මවන්න කියන ආරාධනාව මේ තුල තියෙනවා. භව යෝගය කියන එක යම් කිසි විදියක අර විදිහට පරිභෝගයේදී වුණත් අදාළයි මේ දේවල් නුවණින් පරිභෝග කරනවා. මේ භාවනාවක් වගේ දෙයක් කරන එකකටත් අදාළයි කරනවා. හැබැයි ඒකට ලොකු ඇලීමක් නැතුව දැන් කෙනෙක් කියනවා නම් මගේ භාවනා පැය මගේ හැරුණා ඒක මග හැරුණාම ෆුල් අවුල් කියලා. අන්න මොකද්දෝ එතන කොක්කක් වැඩිලා තියෙනවා. භාවනා පෑ මග හරින්න කරන ආරාධනාවක් නෙමෙයි මේක. ඒ වෙනුවට කළත් එකයි නැතත් එකයි කියන මානසිකත්වෙට මේ මනස වර්ධනය වෙලා තියෙන්න ඕනේ. කරනවා හැබැයි. කරාට මොකද ඒකට බැඳිලා නැහැ. අර විදියට විවේක වෙනවා කියන්නේ වර්තමාන මොහොත තුළ ඒකම භාවනාවක් බවට මේ තැනැත්තාටපත් වෙනවා. ඒ විදිහේ විවේකයක් අන්න වැඩි වැඩියෙන් තමන් තුළ දියුණු වුණොත් අන්න තේරෙනවා මේ මොන මොන වැඩක් කරත් සක්මන් පරියන්ක කරත් මේ සියල්ල භාවනාවක්ම තමයි. ඒ විදිහේ විවේක මනසක් තමයි අන්න අර රූප අරූප භවයන්හි ඇලීමක් නැතුව ඒ දේවලුත් ඉක්මවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ විදිහේ ඉක්මීමකින් අන්න නිවැරදි නිවනක් සැනසීමක් ලබා ගන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව එවැනි ප්‍රතිපදාවක් සඳහාම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කර.
සාදු සාදු සාදු. දුපුරුදු පරිදි කාලුචිත මාතුගාර්තේ හැමදාමත් අපි ධර්ම දේශනා කරන ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙත් අපි සියලු දෙනාගෙත් ආධ්‍යාත්මික බලාපොරොත්තු ඒකාකාරී ඉෂ්ට කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං.
සාදු 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 අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සිලිස නිච්ඡං වද්දා පචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මෙම චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු.
සෝපත්තේ හැම දිනටම තෙරුවන් සර්.